ಆಚಾರ್ಯ ಸುರೇಶ್ ರಾಘವನ್ ಮೆತ್ತುಮ
ಸಭಾಪತಿಮನಿ ಲಭೀ ತಿಬಿನ ಕಾಲ ಇತ ಸೀಮಿತ ಭವ ಒಬ್ಬತುಮ ನೊಕೀವಾಟ ಮಠ ವೆಟಹೆನೋ ಗೋರನಾಡು ದೇಶಪಾಲನೆಯ ನೊಬ್ಬಟ ಅನ್ನಟ ಬುದ್ಧಿಮತ್ತು ನಟಿಯಟ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಪೆಮಿನೀಮ ಅತಂಬಲಾವಟ ಅಪಿ ಕರಗತ್ತಾವು ಹರಿತೀರಣೆಯದ್ದ ಕೇನ ವಿಧಿಯಟ ಬಹೋ ಆಯ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಅಪಟ ಮತಕ್ಕರ ದೆನ್ನೆ ತಮನ್ಗೆ ಉಗುರ ಪಮನಕ್ ಶಕ್ತಿ ಮತ್ ಕರಮಿನ್ ಕರಣ ಗೋರನಾಡು ನಿಸಾ ಬುದ್ಧಿಮಯ ಭಾವೈಟ ಕರಣ ಅಗೌರ್ಯಕ್ ನಿಸಾ ಕೆಸೆ ಹೋ ಮಾ ಕಥಾವಕ್ ವೆನ್ನುವಟ ಪ್ರಕಾಶ ಕೇಪ್ಯಾಕ್ ಪಮನಕ್ ಕರನಟ ಕೆಮತ್ತೆಮಿ ಟು ದ ವಿಕ್ಟಿಮ್ಸ್ ಐ ಸೇ ಕಮಿಷನ್ ಸಭಾವಕಿನ್ ಹೋ ಸ್ವಸ್ಥವಾದಿ ಇಂಟ ದನುವಂದೀಮಿನ್ ಪಮನಕ್ ನೆತಿವುನು ಜೀವಿತ ಲಭನ್ನೇ ನೆತ ಎನಿಸಾ ಅಪ್ರಿಲ್ ವಿಸಿಯಕ್ ವಿಂದ ಪಾಸ್ಕು ಇರುದಿನ ಏ ಮ್ಲೇಚ್ಚ ಸ್ವಸ್ಥವಾದಿ ಪ್ರಹರೇಟ ಪ್ರಹರೇನ್ ಮಿಯಗಿಯ ಕಥೋಲಿಕ ಕ್ರಿಸ್ತಿಯಾನಿ ಸಹ ಅನೇಕಾಯ ವೆನುವೆನ್ ಮಾಗೇಶ್ ಬಲವತ್ ಶೋಕೆ ಪ್ರಕಾಶ ಕರ ಸಿಟಿಮಿ ಕಮೆಯದಿಲ್ಲೆ ಪಟು ದೇಶಪಾಲನೆ ನಿಸಾ ಅಡಸ ಕಮಿನ್ ಸಿಟಿ ವಗಕೆಯುತು ನಿಲದಹರಿನ್ಗೆ ವಗಕೇಮ ನೊಕಲ ನಿಸಾತ್ ಮೇ ತತ್ವ ತೊರತುರು ಲಭೀತ್ ಮಗಹರಗನ್ನಟ ಬೆರೂನು ನಿಸಾ ಮಿಯಗಿಯಾಯ ಸಹ ಉನ್ಗೆ ಪೌಲ್ ವಲಿನ್ ಜಾತ್ಯ ಖ್ಯಾಟಿಟ ಅಪಿ ಸಮಾವ ಇಲ್ಲನ್ನಟ ಪಸುಬಟ ನೊವಿಯ ಯುತುಯ ಟು ದ ಟೆರರಿಸ್ಟ್ ಐ ಸೇ ದಿಸ್ ತಮ್ಮ ವಿಶ್ವಾಸ ಅನ್ನುವ ತಮ್ಮ ದೇವಸ್ಥಾನವನ ಯಾಜ್ಞಾವೇ ಎದೀಸಿಟಿ ನಿರಾಯುಧ ದರುವನ್ ಸ್ತ್ರೀನ್ ಅತುಲು ಆಯ ಅಮು ಅಮುವೇ ಮರ ದಮು ಇಸ್ಲಾಮೀಯ ಆಗಮಿಕ ಅಂತವಾದಿ ಇಂತಹ ಔಂಟ ರಿಜುವ ವಕ್ರವ ಅನುಬಲದುನ್ನು ಸಿಯಲು ದೇಶದ್ರೋಹಿ ಇಂಟ ಅಪಿ ತರೆಯೇ ಹಿಲಾದಕಿಮು ಔಂಟ ಕಿಯನ್ನಡತೆಪಿನ ಎಕದೆಯ ಕ್ಯಾತ ಅಪಿ ನುಮಲಾ ಹಂದುನಾಗನಿಮು ಅಪಿ ನುಮಲಾ ಸೊಯಾಗನಿಮು ನುಮಲಾ ನಿರಾಯುಧಕರಮು ನುಬಲಾ ಸಹ ನುಬಲಾಗೆ ಮತವಾದ ಕಂದವರು ಅಪಿ ನಿಶ್ಯವತೇನ್ಮ ಪರಾಜಯ ಕರಮು ದೋಸ್ ಟೆರರಿಸ್ಟ್ ಮಸ್ಟ್ ರಿಮೆಂಬರ್ ದಟ್ ವಿ ವಿಲ್ ಐಡೆಂಟಿಫೈ ಯು ವಿ ವಿಲ್ ಡಿಟೆಕ್ಟ್ ಯು ವಿ ವಿಲ್ ಡಿಸ್ಮ್ಯಾಂಟಲ್ ಯು ಅಂಡ್ ವಿ ವಿಲ್ ಡಿಸ್ಟ್ರಾಯ್ ಯುವ ಐಡಿಯೋಲಾಜಿಕಲ್ ಕ್ಯಾಂಪ್ಸ್ ಅಂಡ್ ಯುವರ್ ಸೆಲ್ಫ್ ಇಫ್ ಯು ಆರ್ ಕಮಿಟೆಡ್ ಟು ಟೆರರಿಸಮ್ ಇನ್ ದಿಸ್ ಕಂಟ್ರಿ ಟು ದ ಇಸ್ಲಾಮಿಕ್ ಕಮ್ಯುನಿಟಿ ಐ ಸೇ ದಿಸ್ ಪುತ್ತಿವಾಯಿಂದ ಉನ್ಮೆಯಾನ ಸಮಾಧಾನ ಮಾರ್ಗಮಾನ ಇಸ್ಲಾಮಿಯ ಮತತೈ ತಳುವುಗಿನ್ರ ಇಳಂಜರ್ಗಳಕ್ಕೂ புத்திசீவிகளுக்கும் நான் சொல்ல வேண்டிய விடயம் என்னவெனில் உங்கள் புனிதமான மதத்தை ஒரு அரசியல் காரணங்களுக்காக பாவிக்கின்ற மதவாதிகளிடமிருந்து நீங்கள் விலக வேண்டும். அவர்களை கண்டெடுத்து உங்கள் சமுதாயத்திலிருந்து நீங்கள் அவர்களை நீக்கும் பணி உங்களுடையதே. 21ஆம் நூற்றாண்டிற்கு இலங்கையின் முஸ்லிம் சமூகத்தை அழைத்து செல்லும் பாரிய பொறுப்பு உங்களிடம் இருக்கின்றது. To the Catholic Christian Church and to the most venerable Cardinal Sir, I have to say this. I urge you that you collectively show those terrorists what true forgiveness is, the central teaching of Jesus and His Gospel. If you really believe God forgave you, then you ought to forgive the aggression against you as well. Don't ever forget the central teaching of Jesus written in Matthew chapter 5:38. He said, You have heard that it was said, eye for an eye, tooth for a tooth. But I will tell you the new rule. Whosoever slaps you on the right cheek, turn the other cheek, Jesus said. I believe this should be the best punishment the Christian church can give to the terrorist. Janadhipathi Gotabaya Rajapaksa Thumanvetha Mage Ayachanayak Atha. Apage Matrubhumiya Sabavin Marakshavanne Api Siyalu Denama. ಜಾತಿ ಆಗಮ್ ಭಾಷಾ ಪ್ರಾದೇಶಿಯ ಭೇದಕ್ಕಿಂತ ತೊರವ ನಿಧಾಸೆ ಸಮ ಪುರವಸಿಯನ್ಸೆ ಜೀವತ್ವೀಮೆ ಅವಕಾಶ ಲಭನು ದಿನಯಕಯ ಮೆರಟ ಎವನಿ ದಿವನು ಆರ್ಥಿಕ ಗಮರು ಸಮಾಜ ಸದಾ ಗೆನೆಯನ್ನಟ ಒಬತುಮನ್ ದರಣ ವೆಹೆಸ ಉತ್ಸಾಹಯ ದನ್ ಮುಲು ಲೋಕೇಟಮ ಪ್ರಕಾಶವಿ ತಾವೃವಿ ಅತ ನಮುತ್ ಹಿಸ್ ಬಂಕುಲತ್ ವೈರೇಹ ಬಲಯ ಲಭಾಗನಿಮೆ ಪಮನಕ್ ತಮ ಏಕಮ ಅರಮುಣ ಕರಗತ್ತಾವು ಅತಂ ದೇಶಪಾಲಜ್ಞಾನ್ ಮೇ ಮಹಾಸಾಪರಾಧಯೋ ಒಬತುಮನ್ ಮತ ಪಟವನ್ನಟ ವಿರ ದರತಿ ಎವನಿ ಪಟು ದೇಶಪಾಲಜ್ಞಾಂಟ ಅಪಿ ದಿಯಹಕಿ ಪ್ರಾಥಮಿಕ ಹೊಂದಮ ಪಿರುತುರು ವನ್ನೇ ಮೇ ಮಹಾ ಅಪರಾಧೇ ಮಹಾಮುಣ ಕರುವನ್ ಸೊಯಾಗೆನ ನೀತಿಯನ್ ದಿಯಹಕಿ ಉಪರಿಮ ದಂಡುವಂ ಧೀಮಯ ಎಯ ಒಬತುಮ ನುಣವತ್ವಾಕ್ ಇದಿರಿಯಟ ಕರಗನ ಅನ್ನಟ ಮೇನ್ ಮಮ ಆಯಾಚನೆಯ ಕರಮಿ ಮಾಗೇ ಮೌಬಿಮೆಟ ಪಿಟತಿನ್ ಹೋ ಅತುಲತಿನ್ನೆನ ಸಿಯಲುಗನೇ ಅಂತವಾದಿ ಸ್ವಸ್ಥವಾದೀನ್ ಪರಾಜಯ ಕರನು ಕರ ಆರಕ್ಷಾ ಕರನು ದೆನು ಎತೈ ಮೆರಟ ಸಿಂಹಲ ವಿಮಲ ಮುಸ್ಲಿಂ ಸಹ ಸಿಯಲು ಜನಯಾಗೆ ಅಭಿಲಾಷೆಯಾಯಿ ಬಲಾಪುರುತ್ವಾಯಿ
ಟು
ದ ಸಿವಿಲ್ ಸೊಸೈಟಿ I like to say this. Merata, Prajatantravadi, again, even when Kapoena, Buddhimat, Taruna, Duadaruanta Kianatati, Prathamika Panavida Katha, Loke, Prabala, Sartaka Ratakbata Patvia, Yutu, Sialu Sadakan Tibiadit, Aparata, Taumat, Danin Vatnu Arthika Kaha, Ita Gamurun Bedige, Samajakvi Atemu, Aurudu Hatta Dekaka, Nidahasen Pasu, Metatvi Inne, Jativadiaha, Agamvadia Yana, Yatat Vujita Vadin, Apavisin, Apamata Karap. Tabu, ඒ මහා විනාශකාරී මතවාදයන් තවමත් අපි කරපින්නාගෙන ඉන්න නිසාය. පරිසරයට සතා සිව්පා දෙපා උරග ඇල දොල වෙල වෙරළට ආදරය කරන සියලු දෙනා සතුටින් සිනා වෙන සමාජයක් දැකීම තරුණයන්ගේ බලාපොරොත්තු බව අපි වැඩිහිටි අය තේරුම් ගනිමු. ඒට සවන් දෙමු. දේශපාලන විද්‍යාඥයෙක් හැටියටත් අධ්‍යාපන වේගීත් හැටියටත් පාර්ලිමේන්තුවේ සිට ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් මා දරණා මතයක් ඇත. ඒ මතය නම් තරුණයන්ගේ වේදනාවට සවන් නොදෙන ඔවුන්ගේ අභිලාෂයන්ට ඉඩ නොදෙන සමාජයක් කිසි දිනක ස්ථාපිත සමාජයක් වන්නේ නැත මේ නිසාම ඔබ මෙරට වෙනස් කිරීමේ ක්‍රියාවලට එක්විය යුතුය Facebook YouTube WhatsApp වැනි ඉතා සියුම් ප්‍රවල මෙවලම් ඔබ සතුව ඇත ඒවා අපට තිබුණේ නැත අප අද ජීවත් වෙන්නේ පශ්චාත් සත්‍ය post truth සමාජයක මෙහිදී ලැබුණු හොඳම උදාහරණය භාග්‍ය අබේරත්නම් දැරියයි අර්ධ සත්‍ය හෝ අසත්‍ය පිටවීම නිසා සත්‍ය සංගවි සමාජ අවකාශය පමණක් විහිරීගේ සමාජයක අපේ අද ජීවත් වෙමු පුද්ගලික ලාභය දේශපාලනයේ පමණක් පතන මාධ්‍ය භාවිතාව මෙම පෝස්ට්‍රුත් සංස්කෘතියේ ප්‍රධානම අංගයයි ඔවුන් බලාපොරොත්තු වෙන අරාබි වසන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි දේශපාලන මහා විනාශයන් සිදු වුණේ මේ භාවිතා මාධ්‍ය අවභාවිතාව නිසාමය ඒ නිසා Y2K Parapura, other Lokamadi, Danavade, Avashes, Sirakarwan bought a Patima Venuata, Swadi in a Chintanati, Parapurak bought a Patimata, own Sarasia Utia, Magi Ayachane, Avasan Machin, Chintane, Behikola Utu, Rupa Vahinia, other Madi, Deshapar and Vinod Samyak Vieta, Facebook, Sarisaranan, Guru Urun, Vidual Pati Urunati, Mahavidyalek, Shishan Men Hasirati. This must be changed. So this report, I hope. Will bring about the truth and will not be buried in the time and the mud of our comparative politics, but will contribute to build a uniformed, unitary state where democracy and rule of justice will be established. Thank you.
Omasuti, Milangata Garu Prasanna Ranatunga Matituma. Order please, Garu Hesha Vitanage Matuman, Ulasani with Pemineno.
කාරක සභාවපත් කරත් යහපාල ආණ්ඩුව කාලේ. එතකොට මේ සිද්ධිය උනේ මේ කමිටු තුනපත් කරේත් ඒ වකවානුවේදී. ඒ වාර්තාවල මේ සිද්ධියේ මහමුලකරු කවුද කියන කාරණාව සඳහන් නොවුණු බවත් ඒකට පවතින රජය වගකීතු බවට හැඟෙන විදිහට තමයි මේක කතා කරේ. මම එතුමාගේ අවධානය යොමු කරනවා එතුමා ඔය වකවානුවේ මේ පාර්ලිමේන්තු ඉඳගෙන මේ සම්බන්ධව ගත්ත පියවර මොකද්ද? ඒ වගේම දෙවෙනි කාරණාව මේ ප්‍රහාරය පිටිපස්සේ එවකට ආණ්ඩුවේ කණ්ඩායම් මේක පිටිපස්ස හිටියද කියන කාරණාව ඒ කාලේ මිනිස්සු කතා වුණා. මේක ඒ ආණ්ඩුවේ හිටපුවාට අලුත් දෙයක් නෙමෙයි. බේරුවල සිද්ධියත් එක්ක 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ මැතිවරණයේදී ජනාධිපතිවරණය කල් දාන්න මේ මුස්ලිම් නායකයෝ ටික එක්කහුවෙලා මේ සිද්ධිය කරන්න කරපු අයට උදව් කරාද කියන කාරණාවත් අද මිනිස්සු කතා කරන කාරණාව. මේක කාටවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරු මූලාසන මන්ත්‍රීතුමනි සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙන් කරන්න බෑ 71 89 භීෂණ කාලේ මේ රටේ කරල් ඇති වුණා සිංහල තරුණයෝ ඝාතනය වුණා වසර 30ක යුද්ධය නිසා සිංහල දෙමළ මුස්ලිම් සිළු ජන කොටස් වලට අයත් ජනතාව ඝාතනයට ලක් වුණා මේ කිසිම සිද්ධියක් අපිට කවදාවත් අනුමත කරන්න බෑ මේ සිද්ධීන් වලින් දේපළ ජීවිත විනාශ වුණා හදවතක් තියෙන කිසිම කෙනෙකුට මේව අනුමත කරන්න බෑ මූලාසන උඩකරු මන්ත්‍රීතුමනි 71 88 89 අවුරුදු 30ක යුද්ධය අතර ඒ කාල සීමාව වෙච්ච සිද්ධීන් එක්ක ඒ සිද්ධීන් වලට මුහුණ දීපු අය සිද්ධීන් වලට මැදිහත් වුණ අය පුනරුත්ථාපනය කරන්නේ පැවිදිච්ච රජයන් වල වැඩපිළිවෙලක් තිබුණා. හැබැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව මොකද්ද පහුගිය රජයේගෙන ඇති පීවර? අපි දන්නවා 78 89 කාලේ එදා මේ කැරල් ඇති කරේ සමාජ ආර්ථික දේශපාලන මුහුණුවරක් නිසා. එදා මිනිස්සුන්ට කිව්වා සමාජයේ දේවල් උඹලා අඩු මිනිස්සු උඹලා වැඩි මිනිස්සු මේ පරතරය පෙන්වන්න උත්සාහ කරා. ආර්ථික වශයෙන් පොහොසත් දුප්පත් කියලා වෙන් කරන් හැදුවා. මන් දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ යනවා අලි ගහන්නේ කැලෑ දුප්පත් මිනිස්සුන්ට කොළඹ හතේ මිනිස්සුන්ට අලි ගහනවද කියලා අහනවා. කොරෝනාවෙන් මැරෙන්නේ කොළඹ හතේ අය මැරෙන ප්‍රමාණය අඩුයි මැරෙන්නේ නැහැ. හැබැයි අර පංචිකාවත් ඒ ප්‍රදේශවල ජනතාවට මේක හැදිලා මැරෙන්නේ කියලා මේ විදිහට පෙන්නනවා. ඔන්න ඔය වගේ වෙනස් පෙන්නලා තමයි එදා දේශපාලන අරමුණක් කර 88 89 කැරැල්ල 71 ගෙනිච්චේ. අවුරුදු 30 යුද්ධ මොකද කරේ? ඒකත් සමාජීය ආර්ථික පසුබිමක් පෙන්නලා දේශපාලන අවශ්‍යතාව රට දෙකට කරන්න ඔවුන්ගේ දේශපාලන වාසිය ගන්න මේ පාර්ලිමේන්තු දැන් ඉඳ සමහර පන්තිවරු පවා ඔවුන්ට උදව් කරනවා. ඒ නිසා මේ සියලු සිද්ධීන් වලට වෙනස් සිද්ධියක් පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ ආගමික කටයුතු ආගමික න්‍යාය පත්‍රයක් මුල් කරගෙන. ඒ නිසා මේ අපිට ඒ දේවල් අපිට අනුමත කරන්න බෑ. අපි දන්නවා බෞද්ධ ජාතක කතාවලට අනුව අඟුලිමාලකේ ගුරුවරයා තමයි අඟුලිමාලව ඒ තත්ත්වයට පත් කළේ. ඒ වගේම මුස්ලිම් නායකයෝ තමයි මුස්ලිම් තරුණයන්ව මේ තත්ත්වයට පත් කළේ තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගන්න. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරයට පෙර මේ අන්තවාදීන් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබිලා ඔවුන් අත්අඩංගුවට කොට ගැනීමට හෝ ඔවුන්ට හිරිව කිසිම පියවරක් ගන්නෙ නැහැ. පාස්කු කොමිෂමේ වාර්තාවේ සඳහන් වෙනවා අවස්ථා 333කදී මේ සම්බන්ධව පැමිණිලි ලැබුණ බව. යහපාලන ආණ්ඩුවට මේක දෝෂාරෝපණය මිනිස්සු පවරන්නේ 333 වතාවක් කියලා. ඒ ආණ්ඩුවට මේ 333 වතාව ඒ ආණ්ඩුව තියෙන කාලේ ওই විපක්ෂ නායකයා ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය නායක වෙලා ඉන්නකොට තමයි මේ පැමිණිලි එන්නේ. පාස්කු ප්‍රහාරයේ මාස එකකලකට කලින් සාරා නත්තඩංගුට ගන්න කිප්පු බුද්ධි වාර්තාව කුණු කූඩේට යවලා තියෙනවා. මේ බුද්ධි වාර්තාවෙන් කියලා තියෙන්නේ පොලිසිය විශේෂ අංශයක් හරහා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි. ප්‍රහාරයට දින 14කට පෙර ඉඳලා ලබා දුන්නු බුද්ධි තොරතුරු නොතකා හැරලා මේ ප්‍රහාරයේ වගකීම කිසිම විවාදයකින් තොරව යහපාලන ආණ්ඩුව බාරගත යුතුයි. යහපාලන ආණ්ඩුවේ සිටි ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය මේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ඍජු හා වක්‍රය සායදුන් සියලු මන්ත්‍රීවරුන් මේ ආණ්ඩුව පත්කර ගැනීමට කටයුතු කළා. ඒ ආණ්ඩුව පවත්වාගෙන යාමට සායදුන් සියලු දෙනා මේ ප්‍රහාරයේ වගකීම් බාර ගන්න ඕනි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විපක්ෂයේ අද ආදි වෙලා ඉන්න මුස්ලිම් නායකයෝ මුස්ලිම් මන්ත්‍රීවරු එදා මේ ප්‍රහාරයෙන් පස්සේ CID එක TID එක පොලිසිය පරීක්ෂණ කරනකොට බල්ලන් අරගෙන පොලිස් සුනකයන් අරගෙන පරීක්ෂණ වලට කඩු හොයන්න පල්ලි වලට යනකොට කිව්වා පල්ලි වලට බල්ලන් ගෙනියනට විරුද්ධව කෑ ගැහුවා. පරීක්ෂණ කරනවට කාන්තාවන්ගේ ගෙවල් වලට යනවයි කියලා ඒ පරීක්ෂණ නවත්තන්න මේ මුස්ලිම් නායකෝ ඒ ආණ්ඩුවට බලපෑම් කරා. ඒ නිසා පරීක්ෂණ සාධාරණ ඉටුනේ නැහැ. පොලිසියට මේ කොමිෂම පත් කරහන්න පොලිසිය කොමිෂමට පුළුවන් කමක් නැහැ. ගිහිල්ලා CID එක TID එක යනවා වගේ ඒ තැන් වලට ගිහිල්ලා පරීක්ෂණ කරන්න. කොමිෂමෙන් බලාපොරොත්තු වෙන්නේ බලපෑමකින් තොරව සාක්කියක් හෝ යම් කිසි කාරණාවක් කියන්න පුළුවන් අයට ඒ කාරණාව ඉදිරිපත් කරන්න. අද අපි කරලා තියෙන ඔබතුමාලගේ ආණ්ඩුව එදා විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ මේ පත් කරපු කමිටු තුනම හරහා ගත්ත තොරතුරු පදනම් කරගෙන CID එක TID එක මේ වෙනකොට පරීක්ෂණ කරගෙන යනවා. විපක්ෂ නායකතුමා අහනවා මේ අර්ධ වාර්තාවක් දුන්නා කියලා. අනික් වාර්තාවල් දෙන්න බෑ. ඒව රහස රාජ්‍ය රහස හැටියට තියෙන දේවල්. හැබැයි 911 ඇමරිකාවේ සිද්ධියේදී කොමිෂන් වාර්තාව ලබා දෙනකොට ඒනුත් පිටු ගාණක් නැතුවයි ලබා දුන්නේ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ දේවල් රජයන් කරනවා. ඒ වගේම මේකේ පරීක්ෂණ අවසන් නැහැ. මේක පරීක්ෂණ වලට අපි ඉඩ දෙන්න ඕනි. CIT එකට TID එකට දෙන්න ඕනි මේ කොමිෂන් මේ කමිටු තුනේම වාර්තාවල් ටික දීලා කියන්න ඕනි මේ පරීක්ෂණ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා මේකට සම්බන්ධ අය මේවට ගෑවිච්ච අය මේවල මහ ඔලුකාරයෝ කවුද කියලා මේ රටට හෙලි කරන්න ඕනි. ඒ වගකීම ආණ්ඩුවක් හැටියට බාර අරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ සිද්ධිය පස්සේ කොමිෂන් වාර්තාව පිළිබඳව සොයා බලල ඒක නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ මමත් ඉන්නවා මුලසන ගරු මන්ත්‍රීතුමනි. ඒ වාර්තා තුනේම විය යුතු දේවල් නිර්දේශ කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේක අඩුපාඩු අපි පෙන්නනවා. මම මුලින් කිව්වා වගේ හිටපු යහපාලන ආණ්ඩුවේ පොලිසිය බාර අමතිවරුන්ට අවස්ථාව ගණනාවකදී මේ සිද්ධිය සැල කරලා තියෙනවා බුද්ධිආංශු ඉතින්. ඒ පිළිබඳව කටයුතු කරලා නැහැ. එහෙමනම් මේව ගැන හොයන්න ඕනි. මේ ප්‍රහාරයෙන් පස්සේ දැන් මේ වෙනකොට ඒ වාර්තාවල තියෙන කරුණු පිළිබඳව හමුවම දැන් කතා කරගෙන යනවා. සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් කරනකොට ඒ ත්‍රස්තවාදී ක්‍රියාවේ නායකයා කවදාවත් මරාගෙන මැරෙන්නේ නැහැ. ඒක තමයි යුද උපක්‍රමවල කියන යුද විශේෂඥයෝ කියන කාරණාව. එහෙමනම් මේ ප්‍රහාරයේ පිටිපස්සෙ කවුද හිටියේ? ඒ අය හොයන්න ඕනි. එහෙමනම් මේ මැරිච්ච මිනිස්සු මැරලා ඉවරයි. එහෙමනම් මේක පිටිපස්සෙ හිටියේ කවුද? මේක කාරණා තුනක් ගැන සැලකිලි වෙන්න ඕනි. මේ සිද්ධියට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබිච්ච තොරතුරු හා ඒ තොරතුරු සම්බන්ධයෙන් ගත ආණ්ඩුවගෙන ඒ බුද්ධියන් සහ රජය ගෙන ඇති ප්‍රියවර මොනවද කියන කාරණාව. සිද්ධිය උන වෙලාවේ හා සිද්ධියෙන් පසු මේ සම්බන්ධව පරීක්ෂණ කරපු ආකාරය, මේ සිද්ධියේ පිටපසින් ප්‍රධාන පුද්ගලයා කවුද කියලා අපි හොයන්න ඕනි. ඒවා අද එදා මේකට බුද්ධියංශ පාවා දීම සිද්ධ වුණා. 2001 රනිල් වික්‍රමසිංහ එදා අගමැතිවරයා හැටියට බුද්ධියංශ ටික කොටින්ට පාවා දුන්නා. එදා බුද්ධියංශවල හිටපු ප්‍රධානින් කී දෙනෙක්ව LTT විසින් ඝාතනය කරාදි කියලා ඔබතුමාලා දන්නවා. ඒවල මාධ්‍යවල ගියා. බුද්ධියංශ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට බුද්ධියංශ කටයුතු කරන්න මේ සිද්ධියටත් ඒක බලපෑවයි කියන එක අපි කරන්න කියන්න ඕනි. ඒ නිසා බුද්ධියංශ ක්‍රියාත්මක කරන ක්‍රමවේද පිළිබඳව මේකේ නිර්දේශ කරලා තියෙනවා. මං හිතන්නේ ඊට වඩා එහා ගිය විදියට බුද්ධියංශ ශක්තිමත් කරන්නත්, ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් අපි මේ වෙනකොට රජයට නිර්දේශ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් පස්සේ කොමිෂන් සභාව වගේම තේරීම් කාරක සභාව ආංශික අනුකමිටු පරීක්ෂණ වලනුත් මේ සිද්ධියේ සැබෑ වගකීම් සැඟවීමට කටයුතු කිරීමයි. අද මේ කාරණා මේ අංශ තුනෙන්ම සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. මේ සාක්ෂි පොලිසියේ පරීක්ෂණ වලට සහාය දෙනවා වගේම අවස්ථාවකදී වෙන්න පුළුවන් ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ සාක්ෂි වල තියෙන ශක්තිමත්භාවය දුර්වල කරන්න මේ සාක්ෂි දෙන අය තැන්තුන්ට දෙන්න තුන් ආකාරයකට සාක්ෂි. ඒ වගේ අවස්ථාවන් වලදී ඒ මොකක්ද පිළිගන් කියන කාරණාව අපිට සලකා බලන්න වෙනවා. මේ අපේ ආණ්ඩුව බලයට පත් වුණායින් පස්සේ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කාර්ඩිනල් නුනාන්සෙත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ඇහුවා මේ පාස්කු කොමිෂන් සභාව ගෙන යන පිළිබඳව ඔබතුමා සැහැඟට වෙනවාද කියලා. එතකොට කාර්ඩිනල් නුනාන්සෙ කිව්වේ අපි සැහැමකට පත් වෙනවා, අපි ඒක වෙනස් කරන්න එපා, වෙනස් කරොත් මේක දේශපාලන අවශ්‍යතාවය අනුව වෙනස් කරයි කියලා මේ පරීක්ෂණ වලට බාධාවක් වෙන්න පුළුවන් කිව්වා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඇහුවා මේ කොමිෂමට ඔබ වහන්සේ නියෝජනය කරන කෙනෙක් පත් කරන්නද කියලා. එතකොටත් උන්වහන්සේ කිව්වා එහෙම කරන්න අවශ්‍ය නැහැ, අපි වෙන දේ බලාගෙන ඉඳලා කටයුතු කරමු කියලා. අද මම දැක්ක පෞගිය දවස්වල අය ආගමික නායකයෝ ටික එක්කහුවෙලා මේ පාස්කු ප්‍රහාරයේ නිර්දේශ, කොමිෂන් සභාවේ නිර්දේශ පිළිගන්නවා කියලා තිබ්බා. ගරු මූලාසන ආසන මන්ත්‍රීතුමනි, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒ කමිටුවේදී අපි බොහෝ දේවල් අපි නිර්දේශ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක ඉදිරියේදී අපි ජනාධිපතිතුමාට බාර දුන්නයි පස්සේ ඔබතුමාට දැනගන්න පුළුවන්. මේ කමිටු වාර්තාව නිකුත් වුණාට පස්සේ එදා යහපාලනයේ හිටපු අද විපක්ෂයේ ඉන්න උදවිය කටයුතු කළේ පාස්කු ප්‍රහාරයයි මේ කොමිෂමයි හරියට අපි පත් කළා වගේ. කොමිෂන් සභා වාර්තාව ලැබුණාට පස්සේ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ යුතු ආකාරය නිර්දේශ කරන්න තමයි ඒ කමිටුව පත් කරේ. මේ කමිටු වලින් අපි දැක්ක පාර්ලිමේන්තු කමිටුවේදී තමන්ගේ දේශපාලන මුස්ලිම් නායකයෝගේ බේරගන්න ඒ අයට සුදුහුණු ගන්න ඒ කමිටුව කටයුතු කරේ කොහොමද කියලා. ඒ වගේම මේ කොමිෂන් සභා වාර්තාවලදී සමහර දේශපාලන නායකයෝගේ බේරගන්න කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියලා තියෙනවා. මේ වාර්තාවේ කියනවා හිටපු ජනාධිපතිතුමා මේකට වගේ කියන්න ඕනි කියලා. අපි පැහැදිලිව කියනවා හිටපු ජනාධිපතිවරයා තමන්ට රාජ්‍ය ජාතික ආරක්ෂාව පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරලා නැහැ කියන එක අපි පිළිගන්නවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. ලංකාවේ මුස්ලිම්වරු කොටස් දෙකක් ඉන්නවා. සම්ප්‍රදායික මුස්ලිම් ආගම අදාන අයයි, සාරාන් කරණය වූ අයයි. සාරාන් පැහැදිලි ත්‍රස්තවාදියෙක්, අයිඑස් සංවිධානයේ මරාගෙන මැරෙන මිනිමරුවෙක්. මේ රටේ මුස්ලිම්වරුන්ගෙන් කොටසක් සාරාන්ගේ බලෙන් බදාගත්ත සාරාන්ගේ මිනිමරු සංවිධානයට මේ රට මුස්ලිම් දේශපාලන නායකයෝ සේරම සාරාන්ට රූකඩු වුණා. අවුරුදු 25ක් පාර්ලිමේන්තු හිටපු පරිණත වෙච්ච මුස්ලිම් ඇමතිවරු සාරාන්ට බය වුණා. ඒ මොකද තමන්ගේ දේශපාලන බලය ආගමික මුස්ලිම් ආගම මුල් කරගෙන කටයුතු කරනකොට ඒකේ වාසිය ලබා ගන්න ඕන හින්දා මුස්ලිම් සමහරුන්ගේ වීර්යය වුණේ සාරාන්. මතක තියාගන්න, මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් අවි ආයුධවලින් මේ රට විනාශ කරන්න බෑ. නොමග කිය මුස්ලිම්වරු දැනගන්න ඕනේ සාමකාමී රටකට කැමති ජනතාව ඉන්න 2,20,00,000 රටේ නීතිගරුක කරන්න ඕනේ. මුස්ලිම් සමාජයට සාරාන් වීරයෙක් නෙමෙයි. සාරාන්ගේ නිසා මුස්ලිම් ගෞරවය නැති වුණා. ලාංකික සමාජය දෙකට බෙදුණා. සාරාන්ගේ කල්ලියට ඊට උදව් කරපු යහපාලන පඹු සිල් දෙනාටමයි දඩුවම් කළ යුතුයි. කවුරු විරුද්ධ වුණත් අපි ඒ සඳහා කටයුතු කරනවා මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මේක ලේසියෙන් මේ කාරණාව පිළිබඳව මුළු රටේම අවධානය යොමු වෙලා තියෙනවා. මුස්ලිම් සමාජයට සාරාන් වගේම ප්‍රභාක් එල්.ටී.ටී.ඒ.කට ප්‍රභාකරන් වගේම මේ රට දේශපාලන වශයෙන් අවුල් වියුල් කරන කණ්ඩායමක් ඉන්නවා. දේශපාලනය කරන්න ඕන නිසා මේ රටේ දරුවන්ව නොමගරන කණ්ඩායම මේ රටේ ඉන්නවා. මම විපක්ෂ නායකතුමාගෙන් අහන්න කැමතියි. එතුමා එදා විපක්ෂයේ වාදිවල හිටියා. එදා ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයා එක්සත් ජාතික පක්ෂයේ. එතුමා මේ සම්බන්ධව මොකද කරේ? මට මතකයි ජනාධිපතිවරණේ වෙලාවේදී මේකට සම්බන්ධ වුණ සාරාන්ලත් එක්ක සම්බන්ධතා තියාගෙන හිටපු ඒ මුස්ලිම් නායකයෝ එදා හිටගත්තේ විපක්ෂ නායකතුමාගේ ජනාධිපතිවරණ වේදිකාව උඩ. එදා සමහර ඒ වේදිකාවල්වල මන්ත්‍රීවරු කිව්වා සුළු ජාතීන්ගේ සහයෝගය නැතුව කවදාවත් ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ජනාධිපති වෙන්න බෑ කියලා. හැබැයි 69,00,000 සිංහල බෞද්ධයෝ ඡන්දෙ දුන්නේ මේ රටේ සාමය ජාතික ආරක්ෂාව සඳහා 69,00,000 දුන්නා. එදා තේරුම් ගත්තා මේ මුස්ලිම් නායකයෝව එදා ඒ වගේ බය නැති ප්‍රකාශයක් කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන්කම ලැබුණේ සුළු ජාතීන්ගේ සහයෝගය නැතුව දිනන්න බැහැ කියලා. ඔවුන් මේ ප්‍රහාරයට සම්බන්ධ කිරිස් එක්කව් කරගෙන ජනාධිපතිවරණය කල් දාන්න කරපු උප්පර වැටියක්ද කියන එකත් අද කල්පනා කරන්න වෙලා තියෙනවා ගරු මූලාසනාරුට මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ වාර්තාවල් පිළිබඳව
ගරු මහත්මයා තා විනාඩි දෙක කාලයක් තියෙනවා ඔබතුමාට.
මේ කොමිෂන් සභා වාර්තාවත් ආංශික කාරක සභා වාර්තාවත් ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටුවේ වාර්තාවල් අද අධ්‍යයනය කරලා අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් විශේෂයෙන්ම CID එකට TID එකට පූර්ණ බලතල දෙන්න ඕනි මේක පරීක්ෂණය කරන්න. මේකට උමනා නම් වෙනම ආයතනයක් පිහිටවල හරි මේ පරීක්ෂණවල ලබා මේ පරීක්ෂණය කරන්නේ ඉඩ හැරලා මේකට සම්බන්ධ පුද්ගලයන්ව නීත්‍යානුකූලව කටයුතු කරන්න රජයක් හැටියට කටයුතු කළ යුතුයි කියන කාරණාවත් මතක් කරමින් මම නියඬ වෙනවා. බොහොම ස්තුතියි.
අපි ස්තුතිය ගරු එමුතුමාට. මෙලට ගරු චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව කරන සාකච්ඡාවට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අද මේ සාකච්ඡාවේ බොහෝ අයගේ බොහෝ ගරු මන්ත්‍රීතුමාලාගේ එකතු කිරීම එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම ඇතුලේ මේ ජිනීවා යෝජනාව සහ පාස්කු සිද්ධිය අතර සම්බන්ධතාවක් නිර්මාණය කරමින් කරපු කතා අපි දැක්කා. විශේෂයෙන්ම TNA සංවිධානයේ TNA පක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා කරපු ඉදිරිපත් කිරීම්වල මේක ඍජු ලෙසම පෙන්නුම් කෙරුවා. අපි එක පැත්තකින් මේ සිද්ධි දෙකක් විදියට දකිනවා වගේම මේ රටේ දේශපාලනයට සම්බන්ධව තේරුම් ගන්න වැඩ කරන අපි හැමදෙනාම මේ සිද්ධි දෙකේ පසුපස තියෙන දේශපාලන යාන්ත්‍රණයන් තේරුම් ගත යුතුව තියෙනවා. ලාබෙට සරලව ජනප්‍රිය වෙන්න ජිනීවා සිද්ධිය ගෙනල්ලා මේ පාස්කු ඉරිදා කොමිසම් සභා වාර්තාව සම්බන්ධ සාකච්ඡාවට එකතු කිරීම කරන්න හැදුවට මේක සිද්ධි දෙකක්. ඒ සිද්ධි දෙක දෙවිදිහකට අපි තේරුම් ගන්න ඕන. එක පැත්තකින් මම පැහැදිලිවම කියන්න අවශ්‍යයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාස්කු ඉරිදා මේ කොමිසම් සභා වාර්තාව අපේ රටේ ජනාධිපති කොමිසම් සම්බන්ධව තියෙන ඉතිහාසය ඇතුලේ තවත් එක වැදගත් කොමිසම් සභා වාර්තාවක් ලෙස අපි පිළිගත යුතුයි. ඒ වගේම මේ වාර්තාවේ අභ්‍යන්තරයේ තියෙන සමහර කරුණු පිළිබඳව අපිට විවිධ විවේචන තියෙන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරන විදිහට මේක සිස්ටමික් ඇප්‍රෝච් එකක් ඇතුලේ, ඒ කියන්නේ පද්ධතිබද මෙහෙයුමක් වශයෙන් අපි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සොයා බැලීම ගැන විමසිලිමත් විය යුතුයි, වැඩ කළ යුතුයි. ඒකේ එක ඉතා වැදගත් පියවරක් විදිහට මේ කොමිසම් සභාව පත්කිරීම ගැන මීට පෙර හිටපු ජනාධිපතිවරයාට අපේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරලා පළල් සමාජ සම්මුතියක් සඳහා අපිට අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම ඊයේ පෙරේදා ජිනීවා යෝජනාවක් හරහා අපේ රටට යම්කිසි බලපෑමක් සිදු කරන්න ලෝකයේ එක්තරා කණ්ඩායමක් රටවල් කණ්ඩායමක් වැඩ කරපු එක ගැන අපි දන්නවා. මම අද දැක්කා දරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගේ අද ස්ටේට්මන්ට් එකක් දීලා ට්වීට් කරලා තියෙනවා මේ ජිනීවා රෙසලූෂන් එක සම්බන්ධව එතුමාලගේ ස්ථාවරය පිළිබඳව. ඒක එතුමාලා පැහැදිලිව ඇත්තටම ඒකේ එක පැත්තකින් එතුමාලා කියනවා මේ meaningful implementation of 13 amendment, එහෙම නැත්නම් මේ 13 වෙනි විවස්ථා සංශෝධනය සම්බන්ධව ධනාත්මක පළල් එකතු කිරීමක් කරන්න අවශ්‍යයි කියලා ඒ අය මේ තමන්ගේ ප්‍රකාශය ඇතුලේ කියනවා. එහෙම කියන ගමන් තමන්ගේ ආණ්ඩු කාලේ මේක සම්බන්ධව කිසිම පියවරක් ඒ අය අරගත්තේ නැහැ කියලා අපි මේ වෙලාවේ තේරුම් කරගන්න ඕන. එනිසා හුදු ජනප්‍රියත්වයේ සඳහා තමන්ගේ පක්ෂයේ මතය විදියට මේ ජිනීවා යෝජනාව ගැන අද සමගි ජන බලවේග ඉදිරිපත් කරලා තියෙන ප්‍රකාශය ඇතුලේ අභ්‍යන්තර විසංවාද රාශියක් තියෙනවා. තමන්ගේ ආණ්ඩු කාලේ 13 වෙනි විවස්ථා සංශෝධනය ගැන අබමල් රේණුවක එකතු කිරීමක් නොකළා පමණක් නොව 13 වෙනි විවස්ථා සංශෝධන යටතේ තිබුණු පළාත් සභා නොතිවන්න තියන්න බැරි ආකාරයට වැඩ කරලා ගිහිල්ලා අද ජිනීවා යෝජනාව සම්බන්ධව කියන ස්ටේට්මන්ට් එකේ දෙවෙනි වගන්තිය කියනවා meaningful implementation of 13 amendment කියලා. මේක විහිළුවක්. අපි මේ විහිළු හැමදාම මෙහෙම කළ යුතු නෑ. කරුණා කරලා 13 වෙනි විවස්ථා සංශෝධනය සම්බන්ධව යම්කිසි අදහසක් තියෙනවා නම් දේශපාලන ව්‍යාපාරයකට පළාත් සභා ක්‍රමය තමන්ගේ පක්ෂ දෙකේ ගැටීම නිසා කල් දාන්න විවස්ථා සම්මත කරපු තත්ත්වයකට යා යුතු නොයා යුතුව තිබුණා. ඒ නිසා මේ විහිළුව මේ ජනතාව ඉදිරියේ අපි කරන්නේ. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ යටත් විජිතෙන් පස්සේ අපි පවත්වගෙන යන්න ඕන ආණ්ඩු ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳව බරපතල සංවාදයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඒක පිළිගන්නවා. මේ රටේ පෝස්ට් කොලෝනියල් ශ්‍රී ලංකන් ස්ට්‍රක්චර් කියන එක පශ්චාත් යටත් විජිත ලාංකික රාජ්‍ය ස්වභාවය ගැන පළල් සාකච්ඡාවක් අපේ රටේ තියෙනවා. ඒක අපි ධනාත්මකව නිමා කරන්න ඕන. ඒක අපි මේ රට තමන්ගේ රට විදියට විශ්වාස කරන මේ රටේ බහුතර සිංහල බෞද්ධ සමාජෙත් ඒ වගේම අනෙකුත් සියලු සුළුතර ජන වර්ගත් සතුටු වෙන පරිදි අපි ඒක කරන්න ඕන. මේ රට තමන්ගේ රට කියලා විශ්වාස කරන අය මේ රටෙන් එළියට දාන දේශපාලනයක් අපි යෝජනා කරන්නේ නැහැ. හැබැයි මේ රටේ ජාතික සමගිය කියන එක ප්‍රධාන ජනවර්ගයට විහිළු කරන ප්‍රධාන ජනවර්ගයට එරෙහිව ජිනීවා පැත්තට තමන්ගේ දේශපාලනය තල්ලු කරන තැනකින් ආරම්භ කෙරුවොත් කවදාකවත් මේ පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික දේශපාලන චිත්‍රය හරියට නිර්මාණය කරන්න බෑ ගරු සභාපතිතුමනි. අපේ සමහර වැඩිහිටි දේශපාලන පක්ෂ, වැඩිහිටි දේශපාලන නායකයන් 50 දශකෙ ඉඳලා කරපු සමහර වැරදිවල ප්‍රතිඵල තමයි අපි 80 දශකේ 90 දශකේ දිගටම විඳින්නේ. එනිසා මේ රටට අවශ්‍ය ආණ්ඩු ක්‍රමය ගැන, මේ රටට අවශ්‍ය ව්‍යවස්ථාව ගැන අපි හැම කෙනෙක්ගේම අවධානය තිබිය යුතුව තියෙනවා. එනිසා ඒක සඳහා ව්‍යවස්ථාමය මැදිහත් වීමක් වගේම දේශපාලන සංස්කෘතියේ අලුත් වීමකුත්, නෛතික ආකෘතීන් වල වෙනස් වීමකුත් අපේ රට බලාපොරොත්තු වෙනවා. ඒක කන්ස්ටිටියුෂනල් පැත්තක් තියෙනවා, ඒකේ පොලිටිකල් කල්චර් එකත් ඒකට සම්බන්ධයි, ඒ වගේම ලීගල් ස්ට්‍රක්චර්ස් රිෆෝමේෂන් එකත් ඒකට සම්බන්ධයි. එනිසා අලුත් ව්‍යවස්ථාවක් හදන, අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන සහ නෛතික ආකෘතීන් එක්ක ගමන් කරන රටක් අපි නිර්මාණය කළ යුතුව තියෙනවා. මේක තමයි මේ අපි මේ සභාව ඇතුලේ මේ සාකච්ඡාවේ හරය විදියට ගන්න ඕන කරන්නේ. විශේෂයෙන්ම මේ පාස්කු ඉරිදා සිද්ධිය දරු සභාපතිතුමනි, අපි මේ රටේ වෙච්ච ඉතාමත්ම වැරදි සහගත, එහෙම නැත්නම් අන්තවාදයේ විසින් ඉදිරියට තල්ලු කරපු ඉතාමත්ම වැරදි ක්‍රියාවක් විදියට අපි හැමදෙනාම පිළිගන්නවා, පිළිගත යුතුව තියෙනවා. මේ රටේ ආගමික අන්තවාදය, එහෙම නැත්නම් ආගමික මූලධර්මවාදය ත්‍රස්තවාදයක් බවට පත්වෙච්ච අවස්ථාවක් විදියට අපි මේ පාස්කු ඉරිදා සිද්ධිය තේරුම් කරගන්නවා. අපි දන්නවා අපේ රටේ සිංහල බෞද්ධ සමාජෙත් එක්ක එකට වැඩ කරපු මුස්ලිම් සමාජයක් තිබුණා. සිංහල බෞද්ධ සමාජෙත් එක්ක එකට වැඩ කරපු දෙමළ හින්දු සමාජයක් තිබුණා. අපේ රටේ ක්‍රිස්තියානි කතෝලික සමාජය මේ ජනවර්ග දෙක තුන එක්කම හොඳට එකටුව වැඩ කරපු කාලයක් තිබුණා. හැබැයි එක අන්තවාදයක් තවත් ආගමික පූජා ස්ථානවලට ගිහිල්ලා පහර දෙන තැනට මේක අරන් යන්න පුළුවන් දේශපාලන වටපිටාවක් 2015න් පස්සේ අපේ රටේ ඇති වුණා. මෙන්න මේක අපේ අවධානයට ගන්න ඕන. 2015න් පස්සේ අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ගොඩනැගිච්ච සමහර විසංවාද, ඉහළ නායකත්වයේ අතර තිබිච්ච නොගැලපීම්, ඒ වගේම රටක් ලෙස අපි ජාතික ආරක්ෂාව කියන එක විහිළුවට ලක් කිරීම විසින් අපේ රට අනාරක්ෂිත තැනක් බවට පත් වුණා. මෙන්න මේ අනාරක්ෂිත භාවය නිමා වුණේ එක තැනකදී අහිංසක ආගමිකයන් තමන්ගේ ආගම අදහන තැනට තවත් අන්තවාදයක්, ආගමික අන්තවාදයක් හරහා ඇවිල්ලා පහර දීමක් බවට පත් වෙලා. එනිසා මේව අමතක කරලා හුදු සරලව ඇවිල්ලා මෙතන වෙන කාටවත් විවේචන, එහෙම නැත්නම් චෝදනා කරන එකේ එච්චර වැඩක් නැහැ. එහෙම පදනමක්
නැහැ.
ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි අපේ රටේ මේ තත්ත්වය තේරුම් ගන්න ඕන. ඒ වගේම අද මේ සාකච්ඡාවේ ඉදිරිපත් වුණු තව වැදගත් කාරණයක් තියෙනවා. මේ රට අලුත් වෙන වෙලාවක විවස්ථාව, දේශපාලන සංස්කෘතිය සහ නෛතික ආකෘතීන් අලුත් වෙන කාලෙක අපි ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ සමාජ මාධ්‍ය අතර සම්බන්ධතාවය ගැන නැවත වතාවක් සොයා බැලිය යුතුව තියෙනවා. අපි මේ ගොඩන යමින් සිටින්නේ නැත්තම් ගමන් කරමින් ඉන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මාධ්‍ය අලුත් තලයකට. සමාජ මාධ්‍ය කියලා කියන්නේ අර එකතැනක මාධ්‍ය නිර්මාණය කරලා තව තැනකින් ඒක කන්සියුම් කරන, පරිභෝජනය කරන සමාජයකට නෙමෙයි. අපි හැම දෙනාම අද මාධ්‍ය වේදීන් බවට පත් වෙලා තියෙන්නේ. අපි හැම දෙනාම මාධ්‍යයේ මැදිහත්කරුවන් බවට පත් වෙලා තියෙන්නේ, පරිභෝජනය කරන්නන් බවට පත්වීමට එහා ගිහිල්ලා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය යුගයේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට අවශ්‍ය නම් ධනාත්මක පැත්තට ගෙනියන්නත් පුළුවන්, අවශ්‍ය නම් මේ ප්‍රජාතන්ත්රවාදය අන්තවාදී වලින් වහන්නත් මේ සමාජ මාධ්‍ය කාලය ඇතුලේ කරන්න පුළුවන්. එනිසා අපි තෝරාගත යුත්තේ සමාජ මාධ්‍යයට විවේචනය කරලා ඒක සම්පූර්ණ වහන එක නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න සමාජ මාධ්‍ය ගොඩනගන අලුත් ආකෘතියක් අපි ගොඩනැගිය යුතුයි කියලා විශ්වාස කරනවා. මේ වගේ සිදුවීම් හමුවේ ඒ බව ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමින් මම මගේ කතාව නිමා කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් කොණ්ණම්බල මහත්මයා, ඔබතුමා විනාඩි 5ක කාලයක් තියෙනවා.
I thank you, Honorable Presiding Member. I thank you for allocating some time to speak under this adjournment debate. Many members have been saying various things with regards to the Easter bombings, with regards to the commission, in the way in which the commission was conducted. But many people don't talk about the culture that has begun to emanate from that Easter bombing, and even prior to that. I think if we fail to look at the background in which these incidents took place, I think this report becomes meaningless. If the report is credible, even if the report is credible, it becomes meaningless. The honourable member who spoke before me mentioned that, and also the honourable minister Prasanna Ranatunga, when he spoke before me, mentioned that the Muslim community has worked very closely with the Sri Lankan defence establishment when it comes to intelligence gathering during the armed struggle, that is, during the LTT, Sri Lankan state armed struggle. And he is right. Not only that, if you take the Muslim leadership, political leadership, the political leadership has been, to a great extent, if not almost always, supportive of the Sri Lankan state, to the point that the Tamil people were quite annoyed and were quite upset with the fact that fellow Tamil-speaking brethren chose to take the side of the state when they fully knew that the Tamil people were being marginalized and systematically discriminated against. So that is how loyal the political leadership has been towards the Sri Lankan state. And also that is how loyal many members of the community has been in working in the intelligence services. But after the end of the war, Honourable Presiding Member, once the war was brought to an end, it is the Muslim community, unlike any other, not even the Tamils, have been targeted, discriminated against, and virulent anti-Islamic propaganda being meted out. Nobody can deny it. And this culture of Islamophobia that has been propagated in this country, particularly since after the war, has reached to such heights that it is radicalizing the Muslim community themselves, because they feel like victims. That is the fact. That is the reality. And when you begin to target a community that has been loyal to you, to the state, and when you begin to bring out the sort of virulent, almost fascist dialogues against them and portray them as someone who is the other, someone who's not wanted, someone who's a pestilence, naturally you're bound to radicalize that community. There is absolutely no doubt. There is absolutely no doubt, certainly in my mind, Honorable Presiding Member, that this country is going downhill. And it is going downhill not because of singular Buddhist nationalism. I have no problems with nationalisms. But because that singular Buddhist nationalism is being usurped.
Honorable Member, please wind up.
It is being usurped into racism.
Please wind up.
It is being usurped into racism, and that racism is being deliberately targeted towards non-Sinhala Buddhists. If you want to pursue your own interests, if you want to in some way build up your own identity, safeguard your own people, by all means do it. You are more than entitled to do so. Sinhala Buddhists only exist in this country. We believe that. We know that. So that identity has to be protected. We have no problems with that. But if for that reason you choose to target all other communities and you choose to create a narrative that makes this country mutually exclusive, then you are bound to radicalize. I have been making the charge, very unfortunately, that Sri Lanka is becoming a racist state. It is becoming an ethnocracy, but it is now becoming a racist state. And the proof that I have for that is the way in which the Muslims have been treated post-war. And Honorable Presiding Member, I will conclude by just saying this. You see, this racism coupled with the sort of militarization, the Northeast has been militarized for well over 40 years. But the sort of militarization that is taking place in the South is not something that can be ignored. There are very senior members here who know that when you have a tendency of being racist plus with that militarization and the fact that you think that the military can get involved in almost anything, including civil administration, those are the cornerstones, those are the foundations for fascism. Those are the foundations for fascism. And I warn the honorable members of this house, there are senior members in this house today, I warn them that what is happening today are the very first fundamental steps towards a very clear direction towards fascism. I thank you, sir.
Thank you. Meelangata Garu Andrupiyadasana Yapa Nituma Putumana Vinadi 11 ka kaalayak.
Garu Moolasana Aruda Sabhapathumani Karana Kipayak Sambandhayen man uttara denna kemathi visheshayen ada api saakatcha karana me Pasku Prahare Pilibanda Commissame Vartava Sakacha Karanakota Gagdenekwe Adahasa Ativelati Bune Me Vartava Atiunu Tatwe Ganapi Kalpana Grandone Mandakape Hitavat Mantri Tuma than Kienoa Me Uturesa Dakune හමුදාමේ ෆැසිස්වාදී ක්‍රමයක් නිර්මාණය වෙන්න ඉඩ තිබෙනවා කියලා. මම එතුමාගේ ප්‍රකාශයත් එක්ක කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රට ඡන්ද බලයෙන් ජනාධිපතිවරු, පාර්ලිමේන්තු, කල්ගියත් පළාත් සභාව, ප්‍රාදේශ සභාව තෝරන රටක්. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය වුණු රටක් එනිසා ෆැසිස්වාදයේ හෝ හමුදාමය ක්‍රමයක් හෝ මේ රටේ කිසි දවසක ඇති වෙන්න විදිහක් නැහැ එහෙම එකක් අපේ ආණ්ඩුව කොයි වෙලාවකත් කල්පනා කරන්නේ නැහැ දෙවෙනි කාරණය තමයි මේ කොමිෂන් සභා වාර්තාවක ඉදිරිපත් කරද්දී බොහෝ විට කිව්වා අපි මේ හුඟක් වෙලාවට අපි එක්තරා විදිහක එක පැත්තකට ඇදලා වැඩ කරනවා කියන මම කියන්න කැමතියි මේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ වුණු සිද්ධිය ඇති වෙනකොට මම මේ සභාවට මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේදී මේ රටේ තිබුණු හිටපු ආණ්ඩුව සුළු ජාතකීය වෙනත් එහෙම නැත්නම් වෙනත් මුස්ලිම් වෙන්න පුළුවන් ද්‍රවිඩ වෙන්න පුළුවන් ඒ පක්ෂවල නායකයෝ එක්ක බොහොම සුවදව වැඩ කරපු ආණ්ඩුව ඒ වෙලාවේ කිසිම අවස්ථාවක මුස්ලිම් മന്ത്രി මම ඇමතිවරුන්ට කියන්න බෑ ඒ ආණ්ඩුව ඒගොල්ලන්ට වැරදි විදිහට සැලකුවා කියලා. මැති ඇමතිකම් ලබා දීමේදී බලතල ලබා දීමේදී හොඳට ක්‍රියා කළා. හැබැයි ඒ කාලේ තමයි මේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ. මේ පාස්කු ප්‍රහාරය ඇති වෙන කාලේ වෙනකොට අද මේ කතා කරන කිසිම කාරණයක් ගැන කාටවත් කතා කරන්න බෑ. අපි කල්පනා කරන්න ඕනව රටක ආගම සම්බන්ධ ප්‍රශ්නේදී අපි අන්තවාදී වුණොත් ජාතිය සම්බන්ධ ප්‍රශ්නේදී අපි අන්තවාදී වුණොත් මේ වාගේ කාරණාවකින් තමයි ඒක කෙලවර වෙන්නේ කියලා මම ඒක උදාහරණ කීපයක් ගන්න කැමතියි විශේෂයෙන්ම මේ කාලේ වෙනකොට ලෝකයේ අල් කයිඩාවෙන් පටන් ගන්න ISIS දක්වා වන රැඩිකල් ඉස්ලාමීකරණයක් ලෝකෙම සිදුවෙමින් තිබුණා ඒ සිදුවෙමින් තිබුණු ඒ ඉස්ලාමික් රැඩිකලයිසේෂන් කියන කොන්සෙප්ට් එක ඇතුලේ අපේ රටෙත් මේ සහරාන් නැමැති පුද්ගලයෙක් සහ කණ්ඩායමක් බිහි වුණා. මේ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම තොරතුරු සොයාගන්න ඕන කරලා තිබුණේ වෙන කවුරුවත් නෙවෙයි, මේ රටේ ඔත්තු සේවා. අපි හොඳටම දන්නවා මේ කාලේ වෙනකොට මේ ඔත්තු සේවාවල තිබුණු ඛේදජනක තත්ත්වය. ඔත්තු සේවාවන්නේ ලෝකේ ඕනම රටක ඔත්තු සේවාවන් වල වැරද්දක් වුණාම ඒක ලෝකෙටම කියලා ඒ ඔත්තු සේවාව දුර්වල කරන්නේ නැහැ. ගිය ආණ්ඩුවේ සිද්ධ වුණු ප්‍රධාන වරදක් තමයි ඔත්තු සේවය දුර්වල කෙරුවා, ඔත්තු සේවය මේ රටේ ක්‍රියාත්මක වුණු විදිය වැරදි කියලා. ඒක පොලිස් වෙන්න පුළුවන්, හමුදා වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපිට හමුදා මේ ඔත්තු සේවය ඇත්තම හොඳ එකක්. ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි මේ වාගේ කාරණා සම්බන්ධයෙන් තොරතුරු ගලාගෙන ආවෙන්නේ නැහැ. මේ කොමිෂන් සභා වාර්තාව කියනවා මේ තොරතුරු ගලාගෙන ආවා වුණත් ඒවා සමහර නිලධාරී ඉහළ නිලධාරී තුට්ටු දෙකට ගණන් ගත්තේ නැහැ කිය. මොකද මේගොල්ල කල්පනා කරුවේ නැහැ මෙවැනි දෙයකින් ඇතිවෙන අනර්ථය ගැන. එහෙම නැත්තම් මීට කලින් අවස්ථා ගණනාවක සිද්ධි ගණනාවක් සිද්ධි දාමයක් ගැන වාර්තා වුණා. මීට කලින් පිරිසක් ගියා සිරියාවට ගිහිල්ලා ඒකට බැඳුණා, සමහරු මැරුණා, බුදු පිළිම වලට හානි කෙරුවා. සිද්ධිය වෙන්න පෙර මඩකලපුවේ බෝම්බයක් පිපිරුවා. සිද්ධිය වෙන්න පෙර කතංකුඩියේ පුත්තලමේ සම්පූර්ණයෙන්ම මේ ආයුධ වුණා. කාතන්කුඩිය බයිසිකල අපි පෙරෙව්වා. මේ ගහන ස්ථාන පිළිබඳ ඔත්තු සේවා ඉන්දියානු වෙන්න පුළුවන්, වෙන කොහෙන් හරි වෙන්න පුළුවන්, ඔත්තු සේවා නිවැරදි වාර්තා දුන්නා. හැබැයි ඒ වෙනකොට මේ සේවාවන්ට කරලා තිබුණු විශාල විනාශය නිසා කිසිම කෙනෙක් හිටියේ නැහැ මේක හරියට අරගෙන ක්‍රියාත්මක වෙන්න. මේක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ රජයක් ක්‍රියාත්මක වෙනකොට රටේ ආරක්ෂක අංශවලට දක්වන සැලකිල්ල, ඔවුන්ගේ තොරතුරු මත පදනම් වෙලා ක්‍රියා කරන ආකාරය පිළිබඳ තියෙන හොඳම නිදර්ශනය තමයි පසුගිය රජයේ මේ සහරාන් ප්‍රහාරය දක්වා අතරමැද කාලේ. මේක තමයි ඇත්ත හේතුව. දැන් අද උබතුමල්ලේ පැත්ත ඉඳලා කියනවා මේක මේ කවුරු හරි මෙහෙව්වා, ආණ්ඩු ගන්න අපි මේක කොලා, ඌවා මේවා කියන්නේ මේ නිකම් මේ වැද්දෝ බන කියනවායි කතන්දර මේවා. ඒක නෙවෙයි කරන්න ඕන. මම කතා කරන්නේ අපි පිළිගන්න ඕනේ ඒ ආණ්ඩුව කාලේ ඒ ආණ්ඩුවේ ඉන්න සමහරුන්ගේ බලපෑම් මත, හෝ නැත්තම් ආණ්ඩුවට සහය දීපු පිටේ ඉන්න අයක බලපෑම් මත මේ ඔත්තු සේවාවන් දුර්වල කළා කියලා. ඔත්තු සේවාවක් එකපාරට හදන්න බෑ. අපි ඊශ්‍රායලයේ වගේ රටක් ගත්තොත් ඒ රටේ තියෙන ඔත්තු සේවාව පිළිබඳ යම් කාරණා අඩු අතපසුවීම් ගැන විවෘතව කතා කරන්නවත් නැහැ පාර්ලිමේන්තුවේ. ඒක තමයි ඒ රටේ ආරක්ෂාව පිළිබඳ දක්වන අදහස. අපි මතක තියාගන්න ඕනේ අපේ රටේ කැරලි දෙකක් ඇති වුණා 71 සහ 89. අවුරුදු 25ක ත්‍රස්තවාදයක් ඇති වුණා. අවසානයේ අපි ආගමික අන්තවාදී ප්‍රහාරයකින්ද මේ ලක් වුණා. මම මේ කියන්නේ නැහැ කොයි වෙලාවකවත් මේ රටේ සම්පූර්ණ මුස්ලිම් ජනතාව මේකට වක් කියන්න ඕනේ කියලා. මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මුස්ලිම් ජනතාවගේ බහුතරයක් මෙතන හිටියා කියලා. නැහැ. ඉතාම සුළු පිරිසක් මේක ඇතුළේ හිටියේ. නමුත් මේ අත්තරංගුවට අරගෙන මේක අවසන් කරන්න තිබුණා. ඒ ආණ්ඩුවේ අමනෝග්‍ය වැඩ නිසා ඒක අපිට කරගන්න බැරුව ගියා. දැන් අපි කරන්න ඕනේ මේ කොමිෂන් සභාව හුඟක් කාරණා ගැන කියලා තියෙනවා. මම දැක්ක සමහරු කියනවා කියලා මේකේ කවුද මහමලේ හොයුවේ නැහැ කියලා. මේ වාගේ ව්‍යාපාරික මහමලේ තියෙන ලංකාවේද අරාබියේද කොහෙද කියලා කාටවත් කියන්න බෑ. ඒක කියන්න වෙන්නේ නිවැරදි දත්තයන් එක්ක එකතු වුණු ඉතාමත්ම හොඳ පර්යේෂණ අංශයකට. ඉතින් අපේ රටවල් වල තියෙන අවාසනාවකට වාගේ අපි හැම දෙයක්ම අවසන් වුණාම අපි හිතින් ඒක අයින් කළා දාන. අපි ඒ පිළිබඳව එලවන්න. ඒ නිසා තමයි අපි මේ ගැන නොයෙකුත් දේවල් කියන්නේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ වුණත් අපි චෝදනා කළ යුතු තැනට චෝදනා කරන්නත් ඕනේ. ඒ වගේම අපි අනාගතයේ වැඩ කරන ආකාරය පිළිබඳ අපි කතා කරන්නත් ඕනේ. එහෙම නැතුව මේක අපේ ඇඟට එල්ල කළා, අරයා කළා, මෙයා කළා, ගෝඩාභය මහත්තයා කරා මොනවද මේ කතා? මේවා නෙමෙයි කතන්දර කරන්න ඕනේ. තමුන්නාන්සලා ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ තමුන්නාන්සලා අද ඉන්න වෙන පක්ෂක උනත් දැන් ඉන්න පක්ෂයේ එදා තිබුණු පක්ෂයේ ඒ කටයුතු කරපු ආකාරයේ වැරද්දක් නිසා මේ ඔත්තු සේවා ක්‍රියාත්මක නොවුණු නිසා නිවැරදි තොරතුරු නිවැරදිත්තන්ට ගලාගෙන ගියත් නිවැරදි ක්‍රියාමාර්ග ගන්න කරු
සභාපතිතුමනි
ඒ ප්‍රධානීන් ක්‍රියා කරුවෙත් මම මේක එහෙම කියන්නේ මේ සිද්ධිය වෙලා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා BBC ප්‍රශ්නකට උත්තර දෙනකොට කිව්වා අපි මේක මෙච්චර ලොකුවට හිතුවේ නෑ කියලා. මේක තමයි ඇත්ත කතාව. මම කියන්නේ නෑ කාටවත් වරද පටවල අපි මේකෙන් ඉවත් වෙන්න ඕන කියලා. නමුත් මේ වාර්තාව ඉතාම හොඳින් මම හිතනවා ඉතාම හොඳින් තමන්ගේ කාර්යයන් රසක් කරලා තියෙනවා. මොකද අපි මේක නිර්මාණය වුණු ආකාරය ඒ වගේම මේක පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ තැන්වල ඇති වුණු කතාබහ පොලිස් නිලධාරීන්ට ආපු තොරතුරු බුද්ධිංශ වාර්තා අනිත් එක මතක තියාගන්න ඕනේ මේ බුද්ධිංශ කියන්නේ ඒකාබද්ධ මෙහෙයුමක්. බුද්ධිංශේ හමුදා වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන් වෙන දැනක වෙන්න පුළුවන් මේ ඔක්කොම එකට වැඩ කරන්න ඕනේ. 9/11 ප්‍රහාරයේදී ඇමරිකානුවන්ගේ ඔත්තු සේවා මෙහෙම එකට වැඩ කෙරුවේ නැහැ කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක හරි. ඒක නැවත අපි හදාගත යුතුයි කියලා කිව්වා. මේක වෙන වචන වලින් ඒ වාර්තාවේ මේකත් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ වැඩපිළිවෙල අපි ගෙනියනකොට අපේ රට දීර්ඝ කාලීන ගැටුම් වලින් පිරිච්ච රටක්. මේකට මොකක් හරි සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්න ඕනේ. අපි අනාගතයේ දවසක අපි ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් රටක් බවට අපි පත් කරන්නේ කොහොමද කියලා. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික මේ සියලු දෙනාම එකට ජීවත් වෙන්න පුළුවන් තැනකට අපි පත් කරන්නේ කොහොමද කියලා අපි සමාජ විද්‍යාත්මක විග්‍රහයක් අපි කරන කාලයකට අවිල්ල තියෙනවා කියලා මම මතක් කරන්න කැමති. බොහොම ස්තුතියි සභාපති.
ඉසුදේගරු මන්ත්‍රීතුමනි, මේ ළඟට ඔනරබල් සිවනේසුතුරේ සම්තිකාන්තන්. You have 9 minutes.
தலைமைதாங்கம் தலைவர் அவர்களே, இன்று ஏப்ரல் குண்டு தாக்குதல் அறிக்கை சம்பந்தமாக எனக்கு பேசுவதற்கு வாய்ப்பு கிடைத்தமையிட்டு நன்றி தெரிவித்துக் கொண்டோம். எங்களுடைய நாட்டில் இடம்பெற்ற மிக மிளச்சத்தனமான இந்த தாக்குதலை விசாரிப்பதற்கு ஜனாதிபதியால் அமைக்கப்பட்ட ஆணைக்குழுவின் அறிக்கை சம்பந்தமாக நாங்கள் பாதிட்டுக் கொண்டிருக்கிறோம். இந்த அறிக்கையில் பல நல்ல காரியங்களும் தீர்வுகளும் வழங்கப்பட்டிருக்கிறது. இருந்தாலும் இவற்றை பற்றி அதிகமாக பேசுகிற எங்களுடைய எதிர்க்கட்சி உறுப்பினர்கள் அதை ஒரு பொது பிரச்சனையாக மாத்திரம் பார்த்து பேசி கொண்டிருப்பது வேடிக்கையாக இருக்கிறது. அதிலும் விசேடமாக எங்களுடைய நாட்டிலே கடந்த காலங்களிலே எங்களுடைய இனத்துக்குள் ஏற்பட்ட அதிகார பிரச்சினை பின்னர் போராட்டமாக மாறி ஒரு பயங்கரவாத சூழலுக்கிட்டு சென்று பெரும் யுத்தத்தை நாங்கள் முகம் கொடுத்து அந்த யுத்தத்தின் சாட்சியாக நாமும் இருக்கிற பொழுது இன்று மேற்குலகமும் தங்களுக்கு தேவையான விதத்திலே இலங்கையை பல அழுத்தத்துக்கு உள்ளாக்குகிற ஒரு சூழலே அந்த மனித உரிமை ஆணைக்குழு அறிக்கைகள் சம்பந்தமாகவும் அதை சம்பந்தப்படுத்தியெல்லாம் கருத்து சொல்கிற பொழுது உண்மையிலேயே எமது நாட்டு மக்களுக்கு ஏதாவது நன்மை இடம்பெற வேண்டும் என்பதுதான் என்னுடைய கருத்தாகவும் இருந்தாலும் ஆனால் ஜனநாயகத்தை பற்றி போதிக்கிற அளவுக்கும் நிலைமைகள் இருக்கிறது. உங்களுக்கு தெரியும், இந்த நாட்டிலே யுத்தம் முடிவதற்கு முன்னர் வடக்கிலே யுத்தம் முடிவுறுத்தப்படுவதற்கு முன்னர் கூட கிழக்கு மாநிலத்தில் 2008 முதலாவது மாகாண சபை தேர்தல் நடத்தப்பட்டது. அந்த மாகாண சபை தேர்தலிலே நான் முதலமைச்சராக தரிசிப்பட்டேன். இப்படி இந்த நாட்டிலே பல முன்னுதாரணங்கள் இடம்பெற்றிருக்கிறது. இவற்றையெல்லாம் புறந்தள்ளி வேறு தேவைகளுக்காக இந்த நாட்டை சங்கடத்துக்கும் அழுத்தத்துக்கும் உள்ளாக்குற ஒரு சூழலே, ஒரு அமைதியான சூழலே 2019 ஏப்ரல் உதித்த ஞாயிறு தின தாக்குதலாக இடம்பெற்ற சம்பந்தமாக நாங்கள் இங்கு பேசிக் கொண்டிருக்கிறோம். குறிப்பாக என்னுடைய மாவட்டம் மட்டக்களப்பு என்ற அடிப்படையிலே இலங்கையிலே 300 அதிகமான குழந்தைகளும் குழந்தைகள் உள்ளடங்களாக மனிதர்கள் கொல்லப்பட்டார்கள். அதில் மட்டக்களப்பில் சிவன் தேவாலயத்திலே 31 குழந்தைகளும் 81 அதிகமான அவர்கள் காயமடைந்திருந்தார்கள். அதிலும் குறிப்பாக காத்தாங்குடியை புறப்படமாக கொண்ட சஹ்ரான் குழுவினரும் அதனுடைய பல இளைஞர்களும் இன்று கைது செய்யப்பட்டிருப்பதும் இதிலே மிக ஆழமாக நாங்கள் கவனம் செலுத்த வேண்டிய பொறுப்பை மிக்கதாக இருக்கிறோம். அந்த அடிப்படையில் இந்த சம்பவம் இடம்பெறுவதற்கு நல்லாட்சி அரசாங்கம் காரணமாக இருந்தது என்பதை இங்கிருக்கிற ஒருத்தரும் ஏற்றுக்கொள்ள மறுக்கிறார்கள். ஏனென்றால் இந்த பயங்கரவாத தாக்குதல் நடப்பதற்கு உலகளாவிய சூழலும் உலகளாவிய சிரியா பகுதியில் இடம்பெற்ற ஆயுத போராட்டத்தின் வெற்றியும் அதனூடாக வந்த செய்திகளுடைய கிளர்ச்சியும் இலங்கைக்குள்ளே பொதுவாக இருந்த சிறு குழுக்களுடைய மத பற்றும் அதிலே வந்த தீவிரமும் பக்தியும் இப்படியான ஒரு தாக்குதலுக்கு இட்டு சென்றது என்பதை யாரும் ஏற்றுக்கொள்ள மறுக்கிற சூழலை நாங்கள் பார்க்கிறோம். இதே அரசியலுக்கு அப்பால் பட்டு நாங்கள் எல்லோரும் மிக தெளிவாக இந்த நாட்டிலே மத ரீதியாகவோ இன ரீதியாகவோ இனி யாரும் மனிதர்களால் கொல்லப்படக்கூடாது என்கிற ஒரு முடிவை எடுக்க வேண்டிய சூழல் இருக்கிறது. அந்த அடிப்படையில் இந்த அறிக்கையிலே ஒரு ஏற்றுக்கொள்ள முடியாத மிக மில்லச்சத்தனமாக மனித படுகொலை ஒன்று இடம்பெற்றிருக்கிறது. அதுவும் வணக்கஸ்தலத்துக்குள்ளே இடம்பெற்றிருக்கிறது. இதை இப்படி ஒரு சம்பவம் இனி நடக்கக்கூடாது என்பதில் எல்லோரும் மிக கவனமாக இருக்க வேண்டும். அதைத்தான் நாங்கள் எல்லோரும் வலியுறுத்த வேண்டுமே ஒழிய இதை விடுத்து இதை யாரோ அரசாங்கத்தை ஆட்சிக்கு கொண்டு வருவதற்காக செய்தார்கள் என்கிற ஒரு தோரணையிலே எதிர்க்கட்சி தலைவர்களாக எதிரணியினர் கருத்து சொல்வது மிகவும் உண்மையிலே கவலை அளிக்கிறது. ஆகையால் இந்த அறிக்கையில் இருக்கிற பல நல்ல விடயங்களை இந்த அரசாங்கம் அமலாக்க வேண்டும் என்பதுதான் என்னுடைய கருத்து. என்றால் அந்த ஜனாதிபதி ஆணைக்குழுவிலே நானும் ஒரு சாட்சியாக வாக்குமூலம் அளித்திருக்கிறேன். குறிப்பாக நான் பிறந்த மண்ணிலே எங்களுடைய மாகாணத்திலே முஸ்லீம்களும் தமிழர்களும் சிங்களவர்களும் வாழுகிறோம் என்ற அடிப்படையிலே இன குரதங்கள் ஏற்படாத வண்ணம் வாழ வேண்டிய பொறுப்பு இருக்கிறது. குறிப்பாக இஸ்லாத்துக்குள்ளே இருக்கிற பல பிரிவுகளிலே மகாபாதம் என்பதுதான் இந்த குண்டுவெடிப்புக்கு அடிப்படை காரணமாக அந்த அடிப்படையிலே
கரு மூலாசன மந்திரிமணி மெத்துமாட பாதக மெத்துமாகி கதாவே கியன ஹட்டிட்டு எத்துமாகி இத்திஹாச தப்பி ஹோலபராண்டோனி முகது லங்காவே இத்திஹாச திஹா பாலன கூட குளிர் தஸ்வாதி பூம்ப லைக்கெல்லாம் மகே பியாத் கத்தனை கல்லா தீரம் மெத்துமாக கதாவை கண்ணு கூட்ட மெத்துமாகி மங்க இல்லி மக்கணும் இதா பரிசுமே கதாக்கிற மே பிரிவந்த
நான் கவனமாக நான் என்னை யாரென்று அறிமுகப்படுத்திக் கொண்டுதான் என்னுடைய உரையாற்றுகிறேன். நானும் இந்த நாட்டிலே ஏற்பட்ட பயங்கரவாத சூழலிலே அல்லது ஒரு போராளியாக இருந்தேன் என்ற அடிப்படையில் தான் நான் கருத்துக்களை பொறுப்புடன் சொல்கிறேன். இப்படியான ஒரு சூழல் இந்த நாட்டில் ஏற்படக்கூடாது என்பதை நான் உறுதியாக உங்களுக்கு முன்வைக்க விரும்புகிறேன். அந்த அடிப்படையில் எங்களுடைய இந்த குண்டுபிடிப்பு சம்பந்தமாக பல விஷயங்கள் சொல்லப்பட்டாலும் உண்மையில இந்த பிராந்தியத்திலே இருக்கிற மகாபாத கொள்கையோடு அல்லது கலிபா ஆட்சியை கொண்டு வர வேண்டும் என்கிற ஒரு சிறிய அளவிலான இளைஞர் கூட்டம் இலங்கையிலே உருவாக்கப்பட்டு விட்டது. இந்த உருவாக்கி இருக்கிற இந்த கூட்டத்தினரை சரியாக கையாள வேண்டிய மிகப்பெரிய பொறுப்பு அரசாங்கத்தில் இருக்கிறது. அதுக்காக ஒட்டுமொத்த இஸ்லாமிய மக்களையும் வெறுக்கத்தக்க வகையிலே எந்த விதமான சம்பவங்களும் இடம்பெற்றுவிடக் கூடாது என்பதும் என்னுடைய கருத்தாக இருக்கிறது. அந்த அடிப்படையிலே ஆப்கானிஸ்தானிலே தலிபான்களும் பங்களாதேசத்திலே ஜமாத்துல் முஜாஹிதீன் அமைப்பும் பாகிஸ்தானிலே லஸ்கர் ஐ தைஃபா அமைப்பு மலேசியாவிலே கிஸ்புத் தஹரி அந்த மலேசியாவில் இருக்கிற கிஸ்புத் தஹரி போன்ற அமைப்புகள் இலங்கையிலும் இயங்குகிறது. பேர் மாற்றம் செய்யப்பட்ட அடிப்படையிலே இயங்குகிறது. இது அதிகமாக இலங்கையில் இருக்கிற படித்த பல முக்கியஸ்தர்களை உள்ளடக்கிய பேர் மாற்றம் செய்யப்பட்ட அமைப்புகளாக இயங்குகிறது. அந்த அடிப்படையில் இது மிக
கவனமாக இலங்கையில கையாளப்பட்டு இதற்கு விரும்பியோ விரும்பாமலோ ஈர்ப்பு செய்யப்பட்டவர்களை இதிலிருந்து வெளியே எடுத்து இது ஒரு பல மதம் உள்ள கலாச்சார மக்கள் வாழுகிற பகுதி, இதிலே கழிவு ஆட்சியை ஏற்படுத்த முடியாதுங்கிற உண்மையிலெல்லாம் கற்றுக் கொடுக்க கூடிய அளவிலே இலங்கை ஜமியத்துல்லமா போன்ற பொதுவான இஸ்லாமத்தை கட்டி காக்கிற அமைப்புகள் முன்வர வேண்டும். இவற்றை செய்யாமல் இஸ்லாமிய பெரும் அமைப்புகள் இப்பொழுதும் சில நேரங்களிலே வேடிப்பை காப்பது போல நிலைமைகளை நான் பார்க்கிறேன். குறிப்பாக எங்களுடைய பகுதியில் பிராந்திய அளவில் இருக்கிற பள்ளிவாசல் சம்மேளனம் கூட இன்று சமூகங்களுக்குள்ளே பல விதமான முற்போக்கான கருத்துக்களை விதைக்காமல் மீண்டும் பழமைவாத கருத்துக்களை விதைப்பதன் காரணமாக சமூகங்களுக்குள்ளே கிராம மட்டத்திலே பல முருக நிலைகளும் அங்காங்கு ஏற்படுவதை நாங்கள் அவதானிக்கிறோம். குறிப்பாக முஸ்லிம்களுக்கு உள்ளேயும் அடக்குகிற பல சம்பவங்கள் இடம்பெற்றுக் கொண்டிருக்கிறது. ஆகையால் பொறுப்புள்ள அரசாங்கம் என்ற அடிப்படையிலே நடந்து முடிந்த இச்செயல்பாட்டை மிக கவனமாக ஆராய்ந்து எதிர்காலத்திலே மத ரீதியான எந்த விதமான அச்சுறுத்தலும் இல்லாத ஒரு சூழலை உருவாக்குவதற்கு அரசாங்கம் முடிவெடுக்கும் என்று நம்புகிறேன். அதற்கு எதிர்கட்சியினரும் ஒத்துழைப்பு வழங்க வேண்டும் என அன்பாக கேட்டுக்கொள்கிறேன். நன்றி, வணக்கம்.